नमो तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් සෙනසුරාද දිනවල අපි විශේෂයෙන්ම චිත්ත දියුණුව ඇත්තටම හරවල් කරන දේශනා කොටසක් තමයි සෙනසුරාද. අනිත් දවස්වල ඒ මාතෘකා කෝකත් ජීවිතේම පිළිබඳව අල්ලාගත්ත දේශනා. එතකොට මේ බුදුපියාණන් වහන්සේගේ ඒ දේශනා අතරින් අද මේ විග්‍රහයට වැටෙන්නේ අන්ධකරණ සූත්‍රය කියලා කොටස්සු සූත්‍රයක්. එතකොට මේ අන්ධකරණ කතාවත් එක්ක අපි විස්තරයට බහිනකොට අපි ජීවිතයේ පවතින එක්තරාම ප්‍රකට තත්ත්වයක් තමයි මේ වචනින් පෙන්නන්නේ. ඒ මොකද්ද? නිරන්තරයෙන් අපි ජීවිතවල අන්ධභාවයක් බලපාන. අන්ධභාවය කියනකොටම මොකද්ද අපට අන්ධ වෙලා තිබෙන්නේ කියලා හිතනකොට මේ බුදුහාමුදුරන්ගේ වචන අස්සෙන් පිළිතුරු එනවා. තමාට සිද්ධ වෙන දේ ගැන තමාට පේන්නේ නැතිකමයි මේ අන්ධ කරන අන්ධ කියලා කිව්වේ. එතකොට මේ අන්ධභාවය නිසා අපට අපි වැඩ වල අර්ථ අනර්ථ දෙක නොපෙනී මොකක්කෝ වෙන්න ඉඩ ඇරලා බොහෝ දුරට අපි ඒ ක්‍රියාවේ යෙදෙන්නේ ලැබෙන අර්ථය හෝ අනර්ථය ගැන හිතලා නොවේ. එතකොට බොහෝ විට හැම වෙලෙම හැම ක්‍රියාවක්ම අපි කරන්නේ ඒ අපට ඕන හැම වෙලෙම අර්ථයක් සිද්ධ කරගන්න. ඒක අපේ ඕනකමයි. නමුත් ඒක සිද්ධ වෙයිද නොවේද කියන එක අපේ ස්ථීර තීරණයකට වැටිලා නෙමෙයි අපි මොනම වැඩක්වත් කළා කියලා. ඒතකොට ඊට හේතුව මොකද්ද? ඒ අපේ අන්ධභාවය, ඒ ලැබෙන ඵලය මොන ආකාරයක එකක් වෙයිද කියලා හිතන්න තියෙන ඉඩකඩ, ඒකට තියෙන මග, ඒ වගේම ඒක සෙවිය යුතු ක්‍රමය ඔක්කොම වහලා නැත්තම් වැහිලා තමයි අපිව වැඩට බස්සන්නේ. කවුරුත් නෙමෙයි අපි ඉදිරිපත් වෙන්නේ ඔන්න ඔය අන්ධභාවයේ උඩයි. එතකොට ඒ ක්‍රියාව කළාට පස්සේ තවත් ඒ තුලින් මතුවෙන්නා වූ අර අනර්ථ ප්‍රතිඵල වසහා ගැනීමට අපි තවත් ක්‍රියා ගොඩක් කරනවා යැයි. ඒ ලැබෙන අනර්ථ වසහා ගැනීම. නමුත් ඒ වගේ දෙන්නේ මොකද්ද? අර තිබුණට වඩා කාරණේ බරසාර වීමයි, තදබල වීමයි. එතකොට මේක අපි කවදද මේ ආත්මේ කරපු වැඩක්ද? අපි මෙතෙක් දුර සංසාරේ මේ ආත්මය අපි අද ලබා තිබෙන ආත්මයට එනකන් අපි මේ කරලා තියෙන වැඩවල මූල ස්වરૂපේ නැත්තම් අපි ලබලා තියෙන ප්‍රතිඵලවල தත්ත්වය ඕකයි අපි ලබලා තියෙන්නේ. ඒක නිසා ඒකට අපිට සාක්ෂිය මොකද්ද? ඒකට අපි මෙන්න මෙහිමයි ඒක ඔප්පු වුනේ, මේ ඔප්පු කරන්නේ මෙන්න මේ ආකාරණේ කියලා කියන්න තිබෙන සාක්ෂිය මොකද්ද? අපිට තාම දන්නේ නැහැ අර්ථයක් ලැබෙන නොවරදින අර්ථයක් ලැබෙන විදිහට ඒ අපි කරන වැඩ සම්පූර්ණ කරන්න. අන්න ඒකෙන් පේනවා අපි තාම අර මට්ටමේ පරණ මට්ටමේමයි ජීවත් වෙන්නේ කියලා. එතකොට ওই ඔක්කොන්ටම හේතුව අර ඒකේ ශාස්ත්‍රීය පදනම පිළිබඳව වැටහීමක් නැතිකම. එතකොට ලෞතර බුදුරේ පහළ වුණේ පහළ වීමෙන් ලැබුණ ප්‍රයෝජන ප්‍රධානක තමයි මේ මේ සිද්ධීන් වල හේතුඵල න්‍යාය නැත්තම් මේක ලැබෙන්නේ මේ ආකාරය. අහවල් ආකාරයට ප්‍රතිඵල මතුනේ මේ මෙන්න මේ හේතුයි කියලා හේතුඵල න්‍යාය වශයෙන් කියන ওই විද්‍යාත්මක පදන ඉදිරිපත් කළේ විද්‍යාත්මක දැනීම ඉදිරිපත් කළේ උන්නහ. එතකොට අපේ සිතිවිලි මාර්ගයේ අර හරකෙකුගේ தત્ත්වය වගේ හරකා කරත් බැඳාම බඳින්නේ හරිමගට හරිපාරේ ගමන් කරන අදහසිනුයි. නමුත් ඒ රියදුරා නිරන්තරයෙන් හරකට නිතර නිතර තට්ටු කරමින් හරිපාර නොපෙන්නුවොත් කොයි වෙලාවෙ කැලෑපයින්නොත් දන්නේ. තොර දැන් මේ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වන්නේ අර අප විසින් බලාපොරොත්තු වන අර්ථ සම්පත්‍ය ප්‍රයෝජනවත් ජීවිත අයිති ලැබීමට අර අපේ තියෙන දුර්වල හිතට නිතර අපි තට්ටු කළ යුතුයි. එතකොට තට්ටු කරන පැති තුනක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මෙන්න මේ පැති තුනට තට්ටු කරනකොට ඕක අන්‍ය වූ පැත්තකට හැරෙනවා කිය. ඒ නියම පැත්තට හැරිච්චාම ඒ නියම පැත්තෙන් තමයි අර තමා විසින් බලාපොරොත්තු වන අයිතිවාසිකම් ලබා දීමේ සංවිධානය සකස් වෙන්නේ. එතකොට විතක්ක තුනක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරා. විතක්ක තුනක් ඉෂල තේරුම් ගන්න ඕනේ. මේ විතක්කේ කියන්නේ මොකද්ද කිය. විතක්කේ කියලා කිව්වේම තමන්ගේ සිත වැටි ගන්නා පැත්ත, එහෙම නැත්නම් යොමු වී ගන්නා පැත්ත. කොයි පැත්තටද සිත යොමු වුණේ? ඒ යොමු වෙන පැත්තේ හැටි දැන් හරක වගේ, හරකගේ අර යොමු වීම කොයි පැත්තටද හැරෙන්නේ? ඒ පාරේ සතා ගමන් කරනවා. ඒක ඒ සතාගේ හැටි. ඒ සතාට දන්නේ නැහැ මේ රතාචාර්යාට යන්න ඕන මග මොකද්ද කියලා. ඒ සතා දන්නේ නැහැ. ඒක නිසා හරිච්ච පැත්තට සතා ගමන් කරන වගේ මේ සිතේ, ඒ සිතේ කියන්නේ වේගයක්. එක් ජීවිතයගේ පැවැත්ම රඳවන එක්තරා ශක්ති වේගයක්. මේ ශක්ති වේගය දන්නේ නැහැ. ඒ ශක්තිය දරන පුජ්‍යලයාට මොන විදිය ඕනෑකමක්ද තියෙන්නේ? ඒකයි ශක්තිය මත වෙනවා, ක්‍රියා කරනවා, නැති වෙනවා. ওই විදිහ නිරන්තරව ක්‍රියා කරගෙන යනවා. එතකොට මේක සාමාන්‍ය කෙනෙකුට ඔහුගේ තීන නුවණේ ප්‍රමාණයෙන් හොයන්න බැරි නිසා විශේෂ උත්තරයක කෙනෙක් ලෝ පහළ වෙලා ඒක හෙව්වා. එතකොට ඒ සොයාපු ඒ සෙවිල්ල අස්සේ උන්වහන්සේට දැක ගන්න හම්බුණා මේ සිටිවිලි වල වේග පැති කරන මේ වැඩ කරන පැති දෙකක්. අර්ථ පැත්තයි අනර්ථ පැත්තයි. අනර්ථ පැත්තේ කාම විතර්කය කිව්වා, අර්ථ පැත්තේ නික්කම්ම විතර්කය කියලා කිව්වා. එතකොට මේ කියන්නේ ඒක පාලි ශබ්ද. කාම විතර්කය කියලා කිව්වහම ඒ තමන්ගේ වේගය ඇතුළේ තියෙනා වූ කාම බලය, අපි ඒකට කාන්දම කියලා කතා කළා. ඒ කාම ශක්තිය, ඒ තියෙන ඒකේ ගොනු වෙලා තියෙන වට්ටෝරුවේ හැටි කාන්දමේ හෝ කාමයේ ඒ එක එක ආකාර වලින් ඒ කාම ශක්තිය ඇදිලා තියෙනවා. ඒකෝ මේ කාම ශක්ති හැරෙන පැත්තට ඒ සිටිවිලි වේග ඒ පැත්තට හැරෙන. හැරිච්චාම ඒට අනුව එයි මතු කරන්න පුළුවන් යම් යම් වින්දන අයිතිවාසිකම් තියෙනවා. ඒවා ගලාගෙන එනවා, ඒවා නවතින්න නැතුව සිද්ධ වෙනවා. එතකොට ඒ කාම වේගයේ ඒ එක් එක පුජ්‍යලයාගේ సంతානයේ පවතින ජීවිතය තුළ පවතින කාම වේගවල ප්‍රමාණ ආකාර විවිධයි. එක විදිහකට නෑ. එතකොට ඒ කාම වේග ඇත්තයි කාන්තම් ශක්තිය අර සිතත් එක්ක ක්‍රියා කිරීමේදී ඒ වේගය යම් ප්‍රමාණයකටද වැඩි වෙන්නේ. ඒ වැඩි වෙන ප්‍රමාණයට අර පුජ්‍යලයාට එයින් සිදුවෙන රත් වීමේ බලපෑම උඩ විඳිය නොහැකි, දරාගත නොහැකි වින්දන මතු කරනවා. එතකොට ඒ වින්දන තමයි අපට අනර්ථය කියලා කතා කරන්නේ. උහුලන්න බැරි මානසික රිදුම්, පීඩන, කැක්කුම්, ඉවසන්න බැරි සත්‍යෙම උදා වෙනවා. එතකොට මේකට නම් කළේ කාම විතක්ක කියලා. ඒ විතක්ක කිව්වේ ඒ තත්ත්වයක් එක්ක නැඹුරු වෙලා, නැත්නම් ඊට යොමු වෙලා තමයි සිත වැඩ කරන්නේ. එතකොට ඒ විතර්කය නැත්නම් කාම විතර්කය කියන ඒ ස්වરૂපයේ ක්‍රියා තත්ත්වය සිතින් ක්‍රියා කරනව සමගම ඒ ක්‍රියා වේගයේ ප්‍රමාණයට අනුව ව්‍යාපාද විතක්කේ කියලා එතෙන්දි ඒකත් එක්කම සම්බන්ධව උපදිනවා. ව්‍යාපාදී කියන්නේ රත් වීමට, ගිනියම් වීම, උෂ්ණත්වය මතුවීම. ඒතකොට ඒ ව්‍යාපාද කියන தত্ত্বය අර කාම ශක්තියේ ප්‍රමාණී හැටියට මේකේ ඊට අනුව මේ ව්‍යාපාද ශක්තිය නැත්තම් මේ උෂ්ණ වේගය අවදි වෙනවා. අවදි වෙලා ඒ උෂ්ණත්වය මානසික මිශ්‍රණයක වැඩ කරනකොට ඒ මිශ්‍රණය නිසා තමයි ඒ தත්ත්වය උදා වෙච්ච නිසා නැත්නම් ඒ උෂ්ණ අංශකේ වැඩි වෙච්ච නිසා ඊළඟට මේ පුජ්‍යලයා තුල විහිංසා විතර්කය කියලා තමන්ට පීඩා දෙන தත්ත්වයෙන් මේ සිතේ සංවිධානය ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒක සතිපට්ඨාන සූත්‍රය උගන්වනවා ශෝක පරිදේව. ශෝක පරිදේව කියලා කිව්වේ අර ශෝක කියන්නේ සෝය රත් වීම, ගිනියම් වීම. ඒ රත් වීම සිතෙන් නිපදවන ප්‍රමාණයට අනුව පරිදේවය කියලා කිව්වේ ජීවිතේ පුරා සෑම තැනම ඒ උස් ඒ රත් වීම පැතිර යනවා. ඒක ඉතින් ස්වභාවයෙන්ම ඕන කෙනෙකුට තේරෙන කාරණයක්. යම් දිනක සිවක් රත් කරනකොට ඒ වස්තුවේ හැම තැනම ඒ රත් වීම පැතිර යනවා. එතකොට යම් යම් කරුණු වලදී මොකක් හෝ වේවා අරමුණ, ඒ නිමිත්ත මොකක් හෝ වේවා, අර කියන්නා වූ தත්ත්වය කාමය, ව්‍යාපාදේ, විහිංසාව කියන ওই නම් වලින් පෙන්නේ මොකද්ද? යම් පැත්තකට බර වෙච්ච සිතක් ඒ නිමිත්තත් එක්ක තදින් බැඳිලා තමාට උවමනා කරන ආකාරයෙන් ඒක ඉටු කර ගැනීමේ හැපිල්ල ස්පර්ශ වීම සම්බන්ධව ක්‍රියා කිරීමක් කරන්නේ යම් ප්‍රමාණයටද, ඒ ප්‍රමාණයට සිත රත් වෙනවා, ව්‍යාපාදයි. ඒ වගේම ඊට අනුව හිංසනේ ලැබෙනවා. ඒක විහිංසා කියලා විතර්කය කියලා නම් කළා. එතකොට මේ පාලි ශබ්ද වලින් ඕවා ඉදිරිපත් කළා තිබුණාට මේවා ඉතාම සැහැල්ලු සරල හැඟීම් ගන්න පුළුවන්, සරලාකාරී තීරුම් ගන්න පුළුවන් දේවල් දෛනික ජීවිතේ හැම කෙනාටම සිද්ධ වෙන එක. එතකොට මේ தත්ත්වයට හිත ආපුහම මේකට මේ නම දැම්මේ අන්ධකරණ සූත්‍රය කියලා. මේ කියන කාම ව්‍යාපාද විතක්ක කියන தත්ත තුන මිශ්‍රණය සිත වැඩ කරනකොට අනාගතයට මේ සිද්ධියෙන් ඊළඟට මේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියන එක තෝරන්න බැරි බවක්, තේරුම් ගන්න බැරි බවක් මතුවෙනවා කිව්වා. ඒක වෙන්නේ කොහොමද? දැන් යම් කිසි කෙනෙක්ව හිතෝලා ගිනි අඟුරු ගොඩක් උඩ මෙන්න මේ ගාථාව කියපන් කිව්වොත් ඒ මිනිහට ගාථාව කියන්න බෑ. ඒ මිනිහා උඩ පැනලා කලබල කළොත් ජහඩට ගිනි ගොඩෙන් අයින් වෙනවා. ඒ ගිනි ගොඩෙන් අයින් වීම ඒ ප්‍රශ්නේ මිස මිනිහට එතනින් නම් ගාථා කියන්න බෑ. ඒතරම් නිදහසක් අර පිච්චෙන නිසා යාට ලැබෙන්නේ නෑ. අන්න ඒ වගේ සිතේ ඇතිවෙන්නා වූ සිතිවිලි වල ව්‍යාකූල ක්‍රියාව නිසා, වැරදි ක්‍රමයෙන් සිත වැඩ කිරීමේ වරද නිසා, ඒකෙන් මතුවෙන දෝෂයේ නිසා එක රත් විලා අර සිතේ ඇතිවෙන රත් වීම නිවා ගන්න ඒ වෙලාවට තියෙන මොකක්කෝ දෙයක් එක්ක තමන් සම්බන්ධ වෙලා අර ගින්නෙන් බේරෙන්න, අර දවණයකින් බේරෙන්න හදනවා මිස් විනා මේකෙන් මොනව වෙයිද, අර්ථයක් වෙයිද, ඒ අර්ථය මොන ආකාරයෙන්ද ලබන්න පුළුවන්? මේ එකක්වත් හිතන්නේ යාට වෙලාවක් නැහැ. අන්න ඒක නිසා අර අන්ධකරණය මුලා ස්වરૂපයටපත් වෙන්නේ අර තමාට සමා කරන දේ ගැන නෙවෙයි, දැන් වෙලා තියෙන දේ ගැන, කරපු දේ ගැන නෙවෙයි, වෙච්ච දේ ගැන. දැන් මොකද්ද? මිනිහා ගිනියම් වෙනවා. එතකොට ඊළඟට අපි අර කතා කරන එකේ වර්ග කිරීම බුදුහාමුදුරු කරලා තිනවා ඒ අන්ධකරණය නැත්නම් ඒ අනාගතයේ මේකේ ප්‍රතිඵල නොප හිතා ගන්න බැරි වෙන්නේ අචක්කුකරණේ කියලා. අචක්කුකරණේ කියන්නේ දැකීමේ ශක්ති සම්පූර්ණයෙන්ම බැලීමේ ශක්ති. ඒ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කළා ඒ කාරණය ගැන සිතමින් ඒකේ මොනවා වෙයිද කියලා තමන් නිගමණයට බහින්න බලන ශක්තිය සම්පූර්ණයෙන්ම කනේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේ මොකද්ද මෙතන ශක්තියේ බලපෑම. ඊළඟට අඥාතකරණ කියන්නේ යමක් ගැන හිතුවත් දැන් යාට හිතන්න ඕනකම බලෙන් ඇවිල්ලා හිතන්න හැදුවත් අඥාතකරණ. අඥාතකරණ කියලා කිව්වේ යමක් ගැන ඒ තීන දැනීම විනා. ඒ දැන් Tamanට අර 10න් පෙළෙන දැනීම විනා වෙන කාරණයක් දැන ගැනීමට යොමු වීමට කිසිම ඉඩක් නැහැ කියන. ඒක සියලු දැනීම් නවත්තලා මේ දැනීම විතරක් සම්පූර්ණ මූල තැනක පෙරමුණ අරගෙන ඒක විතරයි මෙයාට ඉස්සරහට දෙන්නේ. වෙන මොනම කරුණක් ගැනවත් මෙයාට මොන ආකාරයෙන්වත් දැන් මේ වෙලාවට අපි කතා කියමු එහෙම 10ක් සිටේ තියෙන වෙලාවට කෙනෙක් ඇවිල්ලා කතා කළත් ඒ මිනිහා මේ මොනවද කියන්නේවත් කියලා මෙයාට ඒ ගැන හිතන් ඉඩක් නැහැ. තදින් අර 10ම වැඩ කරන වෙලාවට ඒක නිසා අඥාතකරණේ කියලා හිතන් දැනීම තමක් ගැන හිතීමේ තේරුම් ගැනීම ශක්තිය සම්පූර්ණව වහන්නේ. ඊළඟට පඤ්ඤා නිරෝධිකෝ කිව්වා. ඒ මොකක්ද කියන්නේ එතෙන්ද ඒ අවස්ථාවට ගත යුතු නිවැරදිම කෙටි තීරණය ගන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. පඤ්ඤා නිරෝධ සම්පූර්ණයෙන්ම ප්‍රඥාවෙන් කරන අයිතිවාචකම් සියල්ල එතනින් අවසානයි. තොට හැම එකකම ඔය කියන නිවැරදි තීරණ දීම උඩයි යමෙක් දුකෙන් බේරෙනවයි කියන එක සිද්ධ වෙන්නේ. తాවකාලික වශයෙන් හෝ ස්ථීර වශයෙන් හෝ ඒ අවස්ථා දෙකින් ඉස්සෙල්ල මුලින් తాවකාලික වශයෙන් තමයි අපි දුකකින් බේරෙන්නේ. ඒක ජීවුණු කොල්ලා ස්ථීරත්වයටපත් කරනවා. මේ తాවකාලික වශයෙන් හෝ තමන්ගේ ජීවිතයේ දුකින් මුදා ගැනීමට ඒ අවස්ථානුකූලව ඉදිරිපත් වෙන සිද්ධීන් තුලින් මතුවෙන්නති වෙන දුක් අර අනාගතයේ දෙස බලලා මේක මෙහෙමුණු මෙහෙමයි වෙන්නේ කියන බලලා හිටන් ඒකට කල යුත්තේ මෙන්න මෙච්චරයි ගති යුත්තේ මෙන්න මේ තීරණය කියලා හිටන් තීරණේ දීමට මොනම ඉඩක්වත් හම්බෙන්නේ නැහැ. ඒක උඩ විඝාතපක්කික සම්පූර්ණයෙන්ම එයාට ලබන්න තියෙන යම් කිසි සනසිල්ලක් වෙයිනම් ඒක සම්පූර්ණ විනාශ කළා. සනසිල්ලෙන් යාව අයින් කර ඊළඟට අනිබ්බාන සංවත්තිකෝ සිතේ ඔය අපි නිරන්තරයෙන් සැපය සඳහා අපි පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන සිතේ නිවීම මොනම විදිහකින්වත් මතු කරන්න බෑ. එතකොට අපි අර මුලින් කලින් කියපු කතාවේ තිබිච්ච කරුණු අස්සේ තිබිච්ච විග්‍රහය තමයි මේ පදෙන් පදයට අපි පද 6ක් ඉස්සරහට දාලා පෙන්නේ. එතකොට දැන් මේ ස්වરૂපය ගැන අපි හිතනකොට මේ ලෝතර බුද්ධත්වයේ ලබන වෙලාවත් වෙලාවෙත් ඌනෑම පසේබුදුවරේ ලෝ පහළ වෙන වෙලාවෙත් රහත් බවට පත් වෙන වෙලාවෙත් ඒ අවස්ථාව උදා කර ගැනීමට තර්කමේ සටන් කරන්නේ මොකක් එක්කද? මේ කාම ව්‍යාපාද විහිංසා කියන මේ විතර්ක තුන එක්ක තමයි ඒ උත්තමයාගේ අර సంతానයට ඇතුල් වීමට නැත්නම් సంతානෙ සකස් වීමට එන අර උදාර සැප තත්ත්වය ඇතුළු කර ගැනීමට දොරටුව පාදන්න හදන්නේ උත්තමය ඔය කියන විතර්ක තුන ආශ්‍රය කරගෙන. එතකොට බෝසතාණන්ගේ ජීවිතේ ඒ බුද්ධත්වය ලැබන ඒ සමයේදී විස්තර ඒ ඉදිරිපත් කරනකොට මූලික වශයෙන් කිව්වේ විතර්ක පහළ වෙන්න පටන් ගත්තා කියලා. ඔය විතර්ක පහළ වෙනවයි කිව්වේ මොකද්ද? කොහෙන්වත් ආපු එකක් නෙවෙයි. අර තමන් වහන්සේට නොපෙනී නොදැනී නොවැටහි නොතේරි සංසාරයේ ගෙනාව තමාට දුක් දෙමින් ඉස්සරහට තල්ලු කරගෙන ආපු මේ ශක්තිය ඉදිරියට ගෙන ආපු මූල ධර්ම තුන කාම ව්‍යාපාද විහිංස මේ මූල ධර්ම තුන කාලාන්තරයක් මුළුල්ලේ මේ තමන්ට මොකද්ද උනේ මේක වෙන්නේ කොහමද මොන ආකාරයෙන්ද මේක ජීවිතෙත් එක්ක මිශ්‍ර වෙන්නේ කියලා නොදැන ආපු ඒ ජීවිත தත්ත්වයේ පෙනුන දවස පෙනුන අවස්ථාව උන්වහන්සේට පෙනුන අවස්ථාව අර කිව් විතර්ක පළුනේ කියන අවස්ථාව ඒක ඉතේ අවස්ථාවේදී තමයි සම්පූර්ණයෙන් පෙනුනේ මෙන්න මේ කාරණා මේ ශක්තියයි මෙපමණ කාලයක් සංසාරේ යම් දුක දුන්නනම් ඒ දුක දීලා තියෙන්නේ මේ කාමේ කාම විතර්කයේ විසින් නැත්තම් කැමැත්තක් ඉටු කර ගැනීමට ඉදිරිපත් වීමේ හේතුව උඩ රත්තුනාමු රත් වීමෙන් දුන්න පීඩණය තමයි කෙඳිරි ගාලා තියෙන්නේ කෑ ගහලා තියෙන්නේ රණ්ඩු වෙලා තියෙන්නේ බැනුම් අහලා තියෙන්නේ ඒ වාගේම නොයෙකුත් ගෝසාවල් දාලා තියෙන්නේ මේ විහිංසාව මේ පීඩණය අපි වෙලා එතකොට කොයි පැත්තෙන් ආවත් මේකයි මම පීඩනේ දීලා තියෙන්නේ කියන එක තේරුම් ගත්තට පස්සේ තමයි ඒ ලෞතර බුද්ධත්වයේ ලැබීමට උවමනා කරන චිත්ත සංවිධානය හරි තැනට දාලා අර කඩන්න ඕනේව කඩන්න හම්බුනේ ඔය දර්ශනය ලැබුණට පස්සේ. එතකොට දැන් ඒක ලෝකේ කිසිම කෙනෙක් හොයලා නොතිබුණු අවස්ථාවකේ උත්තමය හොයන වෙලාවේ ওই තරම් අමාරුවට ওই තරම් තේට්ටුවක් විඳින්න සිද්ධ වුණේ. නමුත් දැන් උන්වහන්සේ ඒවා අස්සලිංගල සුළුමුළු ඔක්කොම විස්තර දැනගෙන ඒකේ දැනගතියුත හැම තිතක්ම හැම දසමයක් තේරුම් අරගෙන උන්වහන්සේ අප ඉදිරියේ තැබුවා. මෙච්චර මහන්සිලා මේක හොයාගත්තේ ඒක නිසා සාමාන්‍ය ප්‍රතඥ ජීවිත තත්ත්වයේ ලැබෙන අයිතිවාසිකම දුක් සහිත එකක් වෙලා මේ සංවිධානය වුණේ මෙන්න මේ කාරණ නිසා. මේකයි කාරණා තුන. එතකොට මේක යම් කිසි කෙනෙකුගේ ජීවිතයෙන් අස්කරනවයි කියා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඔහු විසින් ජීවිතය එක්ක ඒකත් ඒ අදහසත් එක්ක එක්කාසු කළ යුතු විතර්ක තුනක් තියෙනවා. නෙක්කම්ම, අව්‍යාපාද, අවිහිංසා. එතකොට මේ අර කාම ව්‍යාපාද විහිංසා කියන තුනට ප්‍රතිවිරුද්ධ විතර්ක තුනක් බුදුහාමුදුරුව දැකවලා. ඒක උන්වහන්සේ අමුතුවෙන් හැදුව නෙවෙයි. මෙහෙම චිත්ත තත්ත්වයක් මෙන්න මේ මට්ටමින් සිත පාවිච්චි කරන්න පුළුවන්. ඒ මට්ටමට සිත ගත්තොත් ඔය කියන පීඩා මුකුත් නැහැ. අපි කියමුකෝ යම් කිසි අපි අංශක උතුරන අංශකේට යම් කිසි කෙනෙක් රත් කරනවා. රත් කළා ඉතින් මේ උණ හෙම්බිස්සා තියෙනාට උණු උතුරයි බොන්න හොඳ කියලා බොන්න ගත්තට අර උතුරන උතුර බොන්න බෑ. ඉතින් යා බොහොම පරිශ්‍රමයෙන් ඒක අර ලෙඩේට ගුණ වශයෙන් ඒක රත් කරගත්තා. බොන්න ගියාම බොන්න බෑ. ඒ මොකද ඒක උෂ්ණ අංශකේ අර බුබුලු දමන මට්ටමට නැගලා ඒකයි. එතකොට ඒ ගැන දන්නා කෙනෙක් කියනවා ඔය ඔච්චර රත් කොල්ලා ඔක ගන්න බෑ රත් කොල්ලා එකමක් නෑ නිවාගෙන බොන්න ඕන කියලා. එතකොට ඒකේ උෂ්ණ අංශකේ ඊටාම උණුසුම් මට්ටමට සෞම්‍ය මට්ටමට ආවට පස්සේ බොන්න පුළුවන්. ඒ බොන්නෙත් අර වතුරමයි. මේ බොන්නේ තේ වතුරමයි. අර බොණ්ඩ හැදලා බොණ්ඩ බැරි වුණෙත් ඒ වතුරමයි. නමුත් දැන් බොන්නේ වතුර. වතුර වෙනසක් වුණේ නැහැ. ඒකේ උෂ්ණ අංශකේ විතරයි වෙනස් කළේ. අන්න ඒ වගේ මේ කාම විතර්ක කියන මේ தත්ත්වයට වත්සාම ඒ සිත් පැත්තේ සිත වැඩ කරනකොට අර උතුරන වතුර මට්ටම වගේ සිතන්ද එපා වෙන මට්ටමට සිතවිලි රත් වෙනවා. ඒ මොකද අර තමන් කැමැත්තක් ඒක ඇතුලේ දාගෙන සිත වැඩ කරන නිසා. ඒත් ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත කිව්වා නිවන පැත්ත බුදුහාමුදුරුවෝ නෙක්ඛම්ම විතරයි කියලා. නෙක්ඛම්මේ කියලා කිව්වේ මොකෙන්? ඒ බොහෝ විට අපි මේ නෙක්ඛම්මේ ගැන කතා කරනකොට ගෙදරින් නික්මීම තමයි පොතපතේ බොහෝ විට සඳහන් වෙලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් ගෙදරින් ඒ ඔක්කොම දේපල අයිතිවාසිකම් ඔක්කොම අයින් කරලා දාලා කොහාට හරි තියෙ පන්සලකට ආපුවාම අන්න ඒ කියනවා නෙක්ඛම්මේ කියලා. නමුත් ඒ බඩු අස්සේ නෙවෙයි නෙක්ඛම්මේ තියෙන්නේ. නෙක්ඛම්මේ කියන්නේ නික්මීමක්. නික්මීම කියන්නේ මොකද? තමාට දුක් දෙන දෙයින් අයින් වීමටයි නික්මීම කියලා කියන්නේ. ඒක ඔක්කොම ගෙදර තියෙන දේවල් කාට හරි දීලා අර විදිහ තැනකට ආවත් එයාට දුක් දෙන දේ ආකාරයෙන් එයා සිතුවිලි පාවිච්චි කරනවා නම් කවදාකවත් එයා නික්මිලා නැහැ. නික්මෙන්න ඕන තැනින් නික්මිලා නැහැ. ඒකට නික්මෙන්න ඕන තැන මොකද්ද? තමාට දුක් දෙන යම් ධර්මයක් වෙයි නම් ඒ ධර්ම සම්බන්ධයෙන් අයින් වෙන්නයි මේ බුදුහාමුදුරු කතා කරන්නේ. ඒ ධර්ම සම්බන්ධයෙන් අයින් වෙන්න ඕන. ඒකට ඒකට පාවිච්චි කරපු වචනය දෙක. ඒකට අපි බලමු ඒ නික්මීම කළ යුත්තේ කොහොමද? ඒක කරන්නේ කොහොමද? අපේ හැම කාරණයක් පිළිබඳව අපේ සිත යොමු වෙනකොටම ඒ එකම කරුණක් උඩ බලාපොරොත්තු මහා වැලක් රසක් පොදියක් එක්කයි අපේ ඒක ඉදිරිපත් වෙන්නේ. ඒ පොදියේ තීන ප්‍රමාණය ඉතාම කෙටි වශයෙන් වර්ග කළොත් කොටස් පහකට විදෙනවා. එයට ඕන ඒ වස්තුවේ දර්ශනය තමාට හොඳ පිළිවෙලට ලැබෙන්න ඕන. ඒකේ හඬ බොහොම හොඳට තියෙන්න ඕන. ඒකේ වර්ණය මේ ඒකේ රසය ඉතාම හොඳට තියෙන්න ඕන. ඒ වගේම ඒ ලැබෙන ආග්‍රහණ එයා හිතන මට්ටමින් තියෙන්න ඕන. ඒක ස්පර්ශ කරනකොට බොහොම සිනිඳු දැනීමක් තියෙන්න ඕන. ඉතින් අපි ඒ හැඟීම උඩ තමයි හැම එකකටම ඉදිරිපත් වෙන්නේ. කොයි එකට ඉදිරිපත් වුණත් ඒ හැඟීම තමයි අප ළඟ තියෙන්නේ. එතකොට ඒ හැඟීම උඩ අපි ඒ කාරණේට ඉදිරිපත් වුණාම ඒවා යම් ප්‍රමාණයකටද නැත්තේ. ඒ ප්‍රමාණයට අර කාරණේ එයාට මතුවෙන්න තිබිච්ච සතුට අර මතු විය යුතු ආකාරයෙන් නැහැ. ඉතින් යන්තම් ඔය පොඩ්ඩක් හොඳයි ඉතින් මොනවා කරන්නද? හැබැයි මම හිතුවේ වනම් උතන බොහෝ ඔක්කොම වගේ අඩුයි කියලා එයාට කියන්න සිද්ධ වෙනවා. නමුත් නොකියන්නේ ඉතින් එයාට කියන්න කෙනෙක් නැහැ කාටත් ඒක වෙලා. එතකොට මේ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ ගැන හැම තැනම හැම පැත්තෙම මෙයා බලාපොරොත්තු වෙනවා. ඒ දර්ශනයෙන් සතුටෙන් හදනවා. ශබ්දයෙන් ආදී ওই දේවල් වල එක ඒවා ආශ්‍රයෙන් ඒවා සම්බන්ධයෙන් සිතේ සතුට ඇතිකරන්න හැකි තාක් දුරට ඒ නිමිත්තේ ඒ අරමුණේ සිත ස්පර්ශ කර යමක් යමක් එක්ක වැඩියෙන් ස්පර්ශ වෙච්ච හැටි රත්ත්‍රීව අනිවාර්යයෙන් මතුවේ. ඒ ස්පර්ශයට අනුව මතුවේන්නේ මොකද්ද? රත්ත්‍රීව. එතකොට ඒ රත්ත්‍රීව තමයි අපි නිරන්තරයෙන් මේ ලබන්නේ. ඒ රත්ත්‍රීව ලබන ක්‍රමය තමයි අර අපි කලින් පෙන්නේ. එතකොට දැන් ඒක අපි දැනගෙන මේ කාරණා සහිතව තේරුම් අරගෙන එතකොට අපට ඕනේ මේ ලෝකේ අර මූල බලාපොරොත්තුව තමයි සැනසිල්ල ජීවත් වෙන්නේ. එතකොට මේ ඔක්කොම ආශ්‍රය කරන්නේ සැනසිල්ල ලබා ගැනීමට නම් සැනසිල්ල ලැබෙන ආකාරයෙන් ආශ්‍රය කිරීම මෙතන ප්‍රධාන විය යුතුයි. එතකොට සැනසිල්ල ලැබෙන ආකාරයෙන් ඒ කාරණයේ ඉදිරිපත් වීමේදී ඔහු විසින් කල්පනාකාරීව කළ යුතු දෙයක් නැත්නම් ඉදිරිපත් විය යුතු ක්‍රමයක් තියෙනවා පෙන්නනවා මෙතන. ඒ මොකද්ද? මොනම බලාපොරොත්තුවක් නැහැ. ඒ අසුරේදී යම් යම් ආකාරවල ශබ්ද එන්න පුළුවන්, ඒකෙන් ලැබෙන දර්ශනයක් තියෙන්න පුළුවන්, ආග්‍රහණයක් මොනවා හෝ වේවා, සීදේවා ඒ ලැබෙනව මම බාර ගන්න. මෙහෙම මෙහෙම විය යුතුයි කියා ඒක හොයන්න යාම අර නැති දෙයක් සොයන මෝඩ ක්‍රියාවක් හැටියෙන් බුදුහාමුදුරුවෝ පෙන්නුවා. මැද බලනකොට යම්කිසි ශබ්දයක් එනවා, මේ යම්කිසි දර්ශනයක් පේනවා, යමක් අහනකොට එතනින් ශබ්දයක් එනවා. එතකොට ඒ ශබ්දය අහන අපේ සිතවිල්ල නැත්නම් ශබ්දයත් එක්ක මිශ්‍ර වෙන සිතවිල්ලේ තීන ආකෘති හැඩය නැත්නම් ඒ වෙලාවට ඉදිරිපත් වෙන චිත්ත තත්වය ඒ ශබ්දය ඉවර වෙනකොට මේ සිතේ තත්ත්වයක් එතනින් ඉවර වුණා. නමුත් මතුවෙන්නේ ඒ චිත්ත තත්ත්වේ නෙමෙයි වෙන චිත්ත තත්ත්වයක්. එතකොට ඒ චිත්ත තත්ත්වයට අර ලබන මට්ටමේ ඒ ලැබෙන මට්ටමේ ශබ්ද ස්වરૂපය මදි. ඒ මදි නිසා ඒ චිත්ත මට්ටම බලාපොරොත්තු වෙන ශබ්දය එතනින් ලැබෙන්නේ නැහැ. හැම වෙලේම හැම එකකම වෙනස් වීමක් තියෙන නිසා ශබ්දයක් වෙනස් වෙනවා, ඒ සත්‍යාගේ සිටිවිලි මාධ්‍යයත් වෙනස් වෙනවා. හැම වෙලේම ඒ දෙකේ වෙනස් වීම නිසා හැම වෙලේම තමන්ට ඕන විදිහේ තමන් බලාපොරොත්තු වන ආකාරයේ දර්ශන ශබ්ද ගන්ධ රස ආදී ලැබෙන්නේ නැහැ. ඒව බලාපොරොත්තු වන සිටිවිලි වල ස්වરૂපය හැම එක ආකාරයකින් පවතින්නේ. ඒතකොට හැම දෙයකම ඔය විදිහේ වෙනස් වීමක් නිරතුරුව සිද්ධ වෙන නිසා ඒ කාරණය ගැන හොඳට තේරුම් අරගෙන බලාපොරොත්තු වීම වැරදි, ඒක මහා අසාර්ථක සිද්ධියක්. ඒක නිසා ඉතාම හොඳ ක්‍රමයේ තමයි ලැබෙන දේ බාර අරනිකා ඉන්නේ. එතකොට ලැබෙන දේ බාර අරන් නිකන් ඉන්නේයි කියන මට්ටමට සිත ගන්න අර වෙනස් වෙන ආකාරය පිළිබඳ වෙනස් වෙන ඒ සිද්ධිය පිළිබඳව එයාගේ පිළිගැනීම ඉස්සර වෙන්න ඕන. ඒක ඉස්සර වෙච්ච හැටියේ අමුතියෙන් බණක් එයාට වුමනා වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම හැම වස්තුවකම අවිඥානික සවිඥානික හැම වස්තුවකම ඒ දැන් තීන තත්ත්වය එතනින් ඉවරයි. ඊට පස්සේ මොන තත්ත්වයක් උදා වෙයි දන්නේ නැහැ. ක්ෂණයක් ක්ෂණයක් පාසා ඔය ඔය කියන නීතිය ඔය න්‍යාය වැඩ කරන නිසා සම්පූර්ණයෙන්ම මුලාවක් අපට ඕන දේ එහෙන් ලබන්න බලාපොරොත්තු වෙනවා. ඒ කොහොමද කිව්වොත් ගංගාවක ජලය ගලාගෙන යනකොට යා හිතනවා අන්න අර වතුර ටික මං ගන්න ඕනේ කියලා. නමුත් කිට්ටු වෙනකොට ඒ වතුර ගිහිල්ලා ගඟ ගාවට එනකොට තියෙන වතුරයි යට ගන්නම්. මොකද එයා අර වතුරයි මං ගන්න කියලා හිතුව හැටි ඒ වතුර තමයි ගිහින් තියෙන්නේ. ඔන්න ඔය ආකාරයේ ක්ෂණික ක්‍රියාවක්, ක්ෂණික වේගෙන් ක්‍රියාකාරීත්වයක් අපේ ජීවිතත් මේ ලෝකෙත් සිද්ධ වෙනවා. ඔය අස්සේ අර ඇතුලේ පවතින කාම ශක්තිය නිසා ඒ ඔක්කොම අභිභවාගෙන අර ඇලෙන ශක්තිය ඒ වැන් කරනවා. ඒ ඇලෙන ශක්තිය නිසා අපි එකට කියනවා අපි බලාපොරොත්තු වෙනයි කියලා. නැහැ, ඒක බලාපොරොත්තුවක් නෙවෙයි. අර කා ශක්තිය හැටි ඒක ඇලෙනෝ ඇති. නමුත් ඇලුනට කරන්න දෙයක් නැහැ, ලබන්න බෑ. අපි බලාපොරොත්තු වෙන ඒ දේ නෙවෙයි ඊළඟට එන්නේ. අන්න ඔය හැංගීමට ආපු හැටි නෙක්ඛම්මේ කියන එක නිකාම්මයාගෙන් සිද්ධ වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඒ ඒ වස්තු ඒ ඒ ආකාරවලින් අපි ඇසුරු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක මේ ලෝක ජීවත් වෙන නිසා ලැබෙන අයිතිය. නමුත් ඒවා අපට ඕන විදිහට නෙවෙයි. අපි ඉතින් පුළුවන් තරම් දුරට ඒවායෙන් ලැබෙන අනර්ථයෙන් බේරිලා අපට අර්ථයක් ලැබෙන විදිහට අපේ ජීවිත පාවිච්චි කරනවා. හැර වෙන කරන් කිසිම දෙයක් නැහැ කියලා තීරණය කරපු පුජ්‍යලයට වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු උඩ ගමන් කරවපු සිත වෙන පැත්තකට දැම්මන එක්කම් මේ. ඒ ඒ වෙලාවල් වලට නෑ, ඒක වුණේ නෑ. ඉන්න ලැබෙන විදිය හොඳයි. ආදි වශයෙන් මම සිතත් එක්ක අර හරකට කරත්ත බැඳපු හරකට නිතරම පිටට නරමිණ කෝටියෙන් තට්ටු කරනවා, කකුලෙන් අයින්නවා, අරම කොන්නවා. ඒ කරන්නේ ඒ හරකට දන්නේ නෑ යන්න ඕනේ කොහෙද කියලා. අර මිනිහා නිතර තට්ටු කරනවා. අන්න ඒ වගේ අපේ හිතටත් අපි නිතර තට්ටු කිරිල්ලක් තියෙන්න ඕන. මේක නෙකම්මේ මේකයි, මේකෙන් ලැබෙන්නේ මේකයි, කාම විතක්ක මෙහෙමයි ඔය කියලා එකපාරක් දැම්මහම ඒක එහෙම හරියට එක කරත්ත බැඳ හැටි හරකට ජක් කියලා අර මිනිහා බුදිය ගත්තා. එතකොට ඒ පළවෙනි ගමන ජක් කියනකොට යයි. ඊට පස්සේ හරක දන්නේ කොහේ යනවද කියලා පීන පාර කොහේ හරි හැටිලේ යයි. දැන් අර මිනිහා නැගිටලා අවදි වෙලා ඉඳගෙන ඒ නියම තැනට යනකම් ඒ හරකට යමනුෂ්‍ය තට්ටු කර කර නියම තැනට ගෙනියන්නා වගේ අපි හැම වෙලේම හැම චිත්ත සම්බන්ධයක් පාසා චිත්ත සම්බන්ධයේ කිවි කුමක් එක්ක හෝ තමන්ගේ චිත්ත සම්බන්ධ වෙන හැම අවස්ථාවකම ඔය විදිය ඔය මතක් කිරීම නිතර සිතට දුන්නොත් එතකොට බුදුහාමුදුරුවෝ වදාරනවා ආනන්ද කරණි. ඒ කියන්නේ අර නොපෙනෙන මට්ටමට තිබිච්ච දුර්වල ගතිය සම්පූර්ණයෙන්ම පෙනෙන මට්ටමට උදා කරනවා. මොකද්ද මෙයාට පෙනෙන්නේ? මෙයාට පෙනෙන්නේ තමන් ඒ කාරණෙත් එක්ක සම්බන්ධ වීමේදී මට මොනම දුකක් අපෙන්නේ නැහැ, මම මේ සම්බන්ධ වෙන ක්‍රමයේ හැටියට. ඒ මොකද ඒ දුක්ෙන් දුක් එන්න තියෙන පැත්ත කපල් දොරටුව ඒ සම්පූර්ණයෙන්ම මම ඒ පැත්ත වැහැව්වා. මොකද්ද වැහැව්වේ? මුකුත් බලාපොරොත්තු වෙන කෝකාවත් මම පිළිගන්නවා නම් කරන්න කැමති නම් මට කොහොමද දුකක් එන්නේ? මේ දුකී කියලා කිව්වේ මොකද්ද? ඒ ආපයක පිළිගන්න කැමති නැහැ, මට ඕනේ එක එනකන් බලාපොරොත්තු. මේ දුකයි කිව්වේ ඒකයි. ඒක නිසා ආපු දේ පිළිගත්තාම මොනම දුකක් නැහැ කියන හැඟීම එයාගේ සිතට ආපු එන එකයි මේ අන්ධකරණයෙන් තුරන් වූ තත්ත්වය. එතකොට ඒ අන්ධකරණ තත්ත්වය නැතුව ඒක මැකිලා සමන්ත දර්ශනය පැහැදිලි වෙනකොටම උන්වහන්සේ පෙන්නවා දැකීම සම්පූර්ණයෙන් පැහැදිලි වෙනවා. අන්න බුදුහාමුදුරු ඕකයි යා බෝධිමූල විස්තරේ බෝධිමූලයේදී සිද්ධ වෙච්ච සිද්ධීන් ධම්මචක්කේදී දේශනා කරද්දී චක්කු කරණි ඥාන කරණි ආදි වශයෙන් බුදුහාමුදුරු චක්කු කරණි කියලා හිතන් යම් කිසි චක්කු මුදපාදි ඥානං මුදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා උන්වහන්සේට පහළ වෙච්ච උදපාදි කියන්නේ පහළ වුණා කියන්නේ. ඒ පහළ වුණේ කිව්වේ ඒකෙන් තේරුම මොකද්ද? කලින් මට මේව පෙනිපෙනි තිබුණේ නැහැ. මම පෙනීමේ ක්‍රමයේ මම උදා කරගත්තා. උදා කරගත්තේ කොහොමද? බලාපොරොත්තු වයින් කරපු හැටි චක්කු උදපාදි මට මේ ජීවිතයේ පිළිබඳව සියලු තතු පේන්න පටන් ගත්තා. හැම එකකම හැම ක්‍රියාවකම දුක් ලැබෙන මිශ්‍රණයක් එක්කයි හැම ක්‍රියාවකම අපි පාවිච්චි කරන්නේ. ඒ දුක් ලැබෙන මිශ්‍රණය අයින් කිරීම අර දර්ශනයෙන් කළ යුතුයි. ඒ චක්ඛුංගුදපාදි කිව්වේ බුදුහාමුදුරන්ට, ඒ බෝසතාණන්ට පෙවුණා. මම අස්කල යුත්තේ මේකයි කියලා. එතකොට මේ අස්කල යුත්තේ මේකයි කියන එක දැක්කට පස්සේ උන්වහන්සේ ඥානං උදපාදි කිව්වේ ඒ තමන් විසින් තමන්ට පේන්නා වූ යම් යම් අර්ථනේ හොඳ හෝ නරක ශ්ලෝකයා විසින් සම්මත කරපු මෙන්න මේ අදහස, මෙන්න මේ හැඟීම, මෙන්න මේ වස්තු හොඳයි නරකයි කියා යම් පැති දෙකක් පේනනවා. ඒ පැති දෙකේම හොඳ වුණේ කුමක් නිසාද, මේක නරක් වුණේ කුමක් නිසාද කියලා පෙනෙන්න පටන් ගත්තා. එතකොට බුදුහන්සේ අප ගැන කතා කරනවා ඒක ඥාත කරන කිය දැනීම. අපි මේ ක්‍රමය පාවිච්චි කරනකොට අපට අප විසින් යම් යම් දේ පිළිබඳව පිළිපැදිය යුතු ක්‍රමය මෙන්න මේ විදිහටයි, මේක පිළිපැදිය යුත්තේ මෙන්න මේකයි, මේක තියෙන தත්ත්වය කියලා වටහා ගැනීමට පුළුවන් වෙන්නේ. ඔන්න අපි කියමු ඒකට. පුංචි ළමයෙක් ආපුවාම ඒ ළමයා යම් කිසි වෘතල් කතා කරනවා, ඒවට එයා කාගෙත් හිත ඇදී යනවා. ඒ වගේම ඒ පුංචි දරුවා නොහික්මන ක්‍රියාවලත් යෙදෙනවා. ඒ ළමා ගති තත්ත්වේ ඒ පැත්තට පෙල්ලිලා වැඩ කරනවා. එතකොට අර සුරතල් කතාවෙත් අර ළමයා පිළිබ ළමයාගෙන් කරන නොහික්මුණු ක්‍රියාවල් වල මේ දෙකම ළමා ගතියට සීමා වෙනවා. අර ඥානය කියලා කිව්වේ ඒ මොකක්ද මේ 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 ක්‍රියාවල් වල සම්පූර්ණ අයිති මෙයාගේ ලාභ ළමාකම්. ඒ ළමාකමේ සීන ಜಾති දෙකක් තමයි ඔය සුරතල් කතා හැඩ පෙන්වීමත් අකීකෝරුකම් කිරීමත්. මේක මේ වයසේ ඇති. එතකොට අපිට අර අපේ අර ඥාන සම්පත්තිය නැත්නම් අපි හරි දැනීම පහළ වෙනකොට මොකද්ද මේ අපේ සිතිවිලි වෙන ගැන අපි අපිට වැටහෙන. අපට හොඳ අදහසුත් එනවා, නරක අදහසුත් එනවා. එතකොට මේ හොඳ අදහස් එන්නේ අපේ ශක්ක නරක ශක්තිය අඩු වුණාම. ඒ නරක හොඳ අදහස් එන්නේ නරක සත්‍ය අඩු වුණාම, නරක අදහස් එන්නේ නරක සත්‍ය වැඩි වෙච්චා. මේක සිතේ හැටි. සිතක් හැදෙන්නේ ඉස්සෙල්ලාම නරකේ. මේ නරකෙන් හැදිච්ච හිතෙන් තමයි මෙච්චර නරක ලෝකේ නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒ නරක දැකලා ඒ නරක අයින් කිරීම විශේෂ වැඩක්. අර නරක තිබීම සිතේ ගතියක්. එතකොට අපි හැම වෙලේම පරාද නැහැ, අපි දිනු. කවුද දිනුන් කිව්වේ? ඒක පටන් ගත්ත පුජ්‍යලයා. පොඩ්ඩක් හෝ ඒ සිතේ තියෙන නරක පාවිච්චි නොකර ඉඳීමට යමෙක් ලෑස්ති වෙනවා නම් ඒ ලෑස්ති වෙච්ච ප්‍රමාණයට, ඒක කරපු ප්‍රමාණයට ඒ පුජ්‍යලයා ජයග්‍රහණය ලබනවා. මොකද ඒක කරන්න බැරි තාම අලුතෙන් කළ යුතු වැඩක්. අන්න ඒකට කියනවා බුදුහාමුදුරුවෝ කිව්වා ඥානං උදපාදි කියලා. පඤ්ඤා උදපාදි කිව්වේ බුදුහාමුදුරුවෝ පෙන්නවා ඒ අවස්ථාවේදී නිසි තීරණේ දුන්න මම දෙකටම. මොකද දෙක පිළිබඳවම හොඳක් හෝ නරකක්, ඇලීමක් හෝ ගැටීමක් නැතුව පාවිච්චි වෙන්න ඕනේ. නරක පිළිබඳව ගැටීම එනවා, හොඳ පිළිබඳව ඇලීම එනවා. ඒ හොඳයි නරකයි දෙක පිළිබඳව ඇලීම ගැටීම සම්පූර්ණ නැති. එතකොට අන්නේ ඒ තීරණයට කියන්නේ ප්‍රඥාව කියලා. එතකොට දැන් මෙතන ඒ ප්‍රඥාව ගැන පඤ්ඤා, ඒක මෙතන පඤ්ඤා නිරෝධය යක් ගැන කතා කරනවා අර කාම විතරකේ. එතකොට නෙක්ඛම්ම විතර්ගයේදී ඒ ප්‍රඥාව නිරුද්ධ වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ, ප්‍රඥාව ඉදිරියට එනවා. ඒ ප්‍රඥාව ආපුහම කරන්නේ මොකද්ද අපට සිද්ධ වෙන්නේ? එදා බෝධි මූලයේදී ඒ බෝසතාණන්ට සිද්ධ වෙච්ච දේම අපි ඉන්න තැන ඉඳගෙන ඒ ඡායාවක් අපිට ගන්න පුළුවන්. මොකද්ද ඒ ඡායාව? ලෝකය කියන එකේ හොඳ නරක දේ වර්ගයක් තියෙනවා. හිතේ කියන ශක්තියේ ඒ දෙකේක වැඩ කරන ක්‍රම දෙකක් තියෙනවා, ඇලෙනවා ගැටෙනවා. නමුත් ඒ ඇලීම ගැටීම මා පාවිච්චි කරන්නේ. මම නරක දෙයක ගැටෙන්නේත් නැහැ, හොඳ දෙයක ඇලෙන්නේත් නැහැ. ඒවායෙන් ලැබෙන යම් කිසි අයිතියක්ද ඒක ඉතාම සතුටින් මම පිළිගන්නවා. ඔච්චරයි මගේ තීරණය කියලා ගත්ත හැටි අන්න ඒ තීරණේ නිවැරදි. එයා ළඟ ඒ ප්‍රඥාව පාවිච්චි කරන්න පුළුවන් ශක්තිය තිබිච්ච නිසානේ පාවිච්චි කළේ ඇතම්මයි. එතකොට ඒ ප්‍රඥාව පාවිච්චි කරන්න ඉඩ තියෙන එකේ ඒක නිරුද්ධ කරනවා කියන්නේ පාවිච්චි නොකර නිකන් ඉඳීම. දැන් කෙලෙස නිරෝධය කියන්නේ කෙලෙස් නැති වෙනව නෙවෙයි, කෙලෙස් පාවිච්චි කිරීම අයින් කරනවා. නැත්තම් ඒව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කෙලෙස් පාවිච්චි නොවන තැනට මෙතන චිත්ත ශක්තිය මෙව කරනවා, කරකව ගන්න, සකස් කරගන්න. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? කෙලෙස් තියෙනවා, කෙලෙස් වැඩ කරන ශක්තිය තියෙනවා, නමුත් පාවිච්චි කරන ශක්තිය නැහැ. ඒක නිරුද්ධ කරන අන්න එකයි විතරයි විතරයි. ඒක නැත්තම් එක්ක මිනිහන් ඒක නැත්තම් එක්ක නිින්ද ගිහිල්ලා, එහෙම නැත්තම් මිනිහාගේ අනිත් පැත්තට හිත පෙල්ලිලා, එතකොට සිහි නැති වෙච්ච වෙලාවේ හෝ නැත්තම් නියම පැත්තට හිත පෙල්ලිච්ච වෙලාවේ හෝ ඔය කියන ප්‍රඥාවගේ නිරෝධය සම්පූර්ණයෙන්ම අයින් වෙලා ප්‍රඥාව වැඩ කරනකොට. එතකොට මේ ප්‍රඥාව වැඩ කිරීමේදී අපට ක්ෂණයක් පාසා මේ ප්‍රඥාව අවශ්‍ය වෙනවා. ඒ මොකද මේ දේවල් එක්ක මගේ සිත ඇසුරු කිරීමේදී ඒවෙන් මන් දුකක් නොගෙන ඉන්න, තමන්ගේ ජීවිතයේ දුකක් නොගෙන ඉන්න ජීය යුතු නිවැරදි තීරණය හැම තැනටම දෙන්න ඕනේ. මොකද්ද ඒ නරකයි කියන එකේ නොගැටෙන්නත් හොඳයි කියලා මට පෙන්නන දේ එක්ක ඇලෙන්නේ නැති. ඔය මහා විෂ දෙකක් අර විෂ දාල දෙක වගේ. ඒක නිසා ඔය දෙකයි නිරන්තරයෙන්ම මගේ සිතේ තීරණය වැඩ කරන්න තීරණය තියෙන්න පුළුවන්. නමුත් ඒක ඉස්සරහට එන්න ඕනේ, හැමිස්සම හැමහිකටම යෙදෙන්න ඕනේ. අන්න එතකොට පුජ්‍යලයට වෙන්නේ මොකද්ද? අර තමන්ගේ ජීවිතය අර සැපේ ඝාතනය කරන තත්ත්වේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. සම්පූර්ණයෙන්ම නැති වෙනවයි කිව්වේ ඒ ජීවිතේ දුකටපත් කරලා සැපේ ඝාතනය කරපු කරන්න තිබිච්ච යම් හේතු සමූහයක් තිබුණා නම් ඒ හේතු සමූහය සියල්ලම දැන් මේ ක්‍රමයෙන් එයත් යටපත් කරලා මුල්ලකට අයින් කරලා වැඩට එන්න නොදී නවත්තන. අන්නේ නොදී නවත්තන අවස්ථාවේදී චිතේ තත්ත්වය බුදුහාමුදුරුවෝ කියනවා නිබ්බාන නිබ්බාන සංවත්තති. ඒ කිව්වේ ඔන්න දැන් මේ පුජ්‍යලයාගේ සිත හැම නිමිත්තක් එක්කම හැම අරමුණක් එක්කම සිත වැඩ කරන්නේ නිමිලයි කියලා කියන්නේ ඒ වතුර කොයි වෙලාවෙ බිව්වත් සෞම්‍ය උණුසුමක් තියෙන්නේ, සීතලත් නැහැ, උතුරන තත්ත්වෙත් නැහැ, පිච්චෙන ගතිය නැහැ. කොයි වෙලාවෙ කොයි ගිහින් බිව්වත් ඒ වතුර උණුසුම් වතුරක් ඕන තරම් සැනසිලායක පාවිච්චි කරන්න පුළුවන්. අන්නේ වගේ මේ සිත මොන නිමිත්තෙක් ආශ්‍රය කළත් තමන්ට පීඩා නොදෙන මට්ටමට රත් වීම සෞම්‍ය මට්ටමට ගැනීම තමයි නිවීම කියලා කියන්නේ. ඒ නිවීමක් ගැන කතා කළේ කුමක් නිසාද? හැම වෙලේම අපේ සිත අර උතුරන මේ බුබුලු දමන චිත්තමය මේ වතුර හැලිය වගේ නිරන්තරයෙන්ම පෙළෙනවා. බැලුවා, ඇහැව්වා, ආග්‍රහණය කළා, කතා කළා, රස නොයෙක්කේවා. ඒ හැම තැනදිම උහුලන්න බැරි තරමට අර චිත්ත මට්ටම රත් වෙන නිසා අපිට කෙනෙක් කිව්වොත් කොහොමද සපසනීම කියලා hina වෙලා අහක බලා ගන්නවා මිස උදානියක් වශයෙන් අනේ අපි නම් සැප විඳිනවා බොහෝම හොඳින් ඉන්නවා කියලා කියන්න කටාරින් ඉඩක් නෑ. මොකද අතන ගිනියම් වෙවි, රත් වෙවි, ඒ පීඩාව විඳින නිසා මේ මට්ටම ආපු හැටි අර නිබ්බාන කියන චිත්ත නිවීම සිතේ සෞම්‍යත්වයට පත්වීම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙලා එයා කොතන ගියත් කොයි දෙයක් එක්ක තමාගේ සිත සම්බන්ධ වුණත් පීඩාවක් නැති සිතක් එයා ළඟ වැඩ කරනවා. ඒක නිසා එයා ලෝකෙන් කවුදාක්වත් ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ සැපක්. මොකද සැප මට්ටමට ඒක එයා ආරම්භ තියෙන නිසා. එතකොට දැන් මේ මොකද අන්ධකරණ සූත්‍රයෙන් අපි පෙන්වන්නේ මොකද්ද? ජීවිතයේ අන්ධභාවය පවතින තාක් අපට සැපක් නැහැ. අන්ධ උනේ අර කිව්වා වූ මූල ධර්මයේ නිසායි. මොකද්ද? අපි හැම වෙලේම ලෝකේ අපුරුදෙනවා යම් දෙයක්. අපි කාලාන්තරයක් මුළුලි බලාපොරොත්තු වෙනවා, තව නැයකක් හම්බුනේ, ඒක මුලාව. ඒක නිසා අපි අනිත් පැත්තට හැරෙනවා. කොහොමද? ලෝකෙන් නෙමෙයි, මම සැපදෙන මට්ටමට සිත පාලනය කළා. ඒ සිතත් එක්ක මේ නානා ආකාරවල තියෙන ලෝකේ ආශ්‍රය කළා. එතකොට මට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ, ලබන්න දෙයක් නැහැ. මගේ ළඟ සැප තියෙනවා. ඒ සැප සිතේ එක්ක මං ජීවත් වෙනවා. ඔන්නෝයි තත්වයයි බෞද්ධකමේ ඔන්නෝයි තත්වයේ ගැනීමයි බෞද්ධකමේ පරමාර්ථය. අන්න අපි එතෙන් අදට තීන දේශනාව සම්පූර්ණ කළා. දැන් ඉතින් මේ ගැන අහන්න යමක් තියෙනවද, ප්‍රශ්න තියෙනවද අහන්න පුළුවන්. ප්‍රශ්න නෑවාද? හොඳයි. ඒකෙන් පේන්නේ කාටත් තේරිලාද නැත්නම් ඉක්මනට යන්න සිද්ධිලාද කියලා කියන්න බෑ. ප්‍රශ්න දික්ුණොත් අපිට ගමන බරක් වෙනවා කිය. කෝක වුණත් කමක් නෑ පින්නතුනි. අපි දන්නවා අපේ මේ නිරන්තරයේ සම්බන්ධ මේ දේශනාවට කම් දෙන අය කිව්ව කටින් නොකිව්වට සෑහෙන ප්‍රමාණයක චිත්ත දියුණුවකින් ජීවිතය පරිහරණය කරනවා ඇතැයි කියන විශ්වාසය තබන්න පුළුවන් ඔවුන්ගේ පැවතුම් ආදී ඒවා ගැන හිතනකොට. ඒකයි අපි බලාපොරොත්තු වෙන්න ඕන. නිසා දැන් දේශනාව අවසානයේදී ඊළඟට තියෙන්නේ සුළු වේලාව භාවනා කිරීමයි. ඒ නිසා භාවනා කිරීමට සතුටයි, භාවනා කරන්න පුළුවන්. අනිත් අය නිශ්ශබ්දව ඒ යන වේලාවට යන්න ඕන, කතා නොකර. මොකද කරන අයට එකට කරන්න ඉඩ දීලා. හොඳයි. දැන් තවත් එකක් මතක් කරන්න තියෙනවා. එන සෙනසුරාදා පන්තිය පටන් ගන්න බැහැ. මම මේ පන්තිය පවත්වන්න බැහැ. අපේ පින්කම දෙනවා නුවර දළදා පූජාව. එදාට ඒක නැති සෙනසුරාද පන්තිය පවත්වන්නේ නැහැ. හොඳයි. දැන් මේ පින්වත් පිරිස මේ නෑ මේ එන්නේ සමුදා මේ අනිද්දන් නෑ. ඒක අපි සමුදාට කියමු. මොකද සමුදාට බලන්න එනා ඉන්නවනේ. අද ඕක කිව්වොත් ඔක ටික අවුල් වෙන්න පුළුවන්. සමුදාට ඉතින් ඔකම කියනවා. ඉතින් මොකද්ද? හොඳයි. දැන් මේ පින්වත් පිරිස මේ ධර්මය අහගත්තා වගේම ජීවිතයට එක්කාසු කිරීම ගැනයි අපි මේ භාවනා කරනවා කියන කතාවෙන් කියන්නේ. ඒ නිසා දැන් මේ මාම මේ අපි සුළු වෙලාව මෙතන වාඩි වෙලා ඉඳගෙන කොහොමද ඔක කරන්නේ? ඒ බෝසතාණු බෝධි මූල ඉඳගෙන කිසි කෙනෙක් නැහැ, තනියෙන් හුදකලා. කොහොමද කළේ? සිත දෙස බැලුවා, බලාගෙන හිටියා. උන්වහන්සේට පෙවුණා ආස්වාද ප්‍රසවාස දැනෙන්න පටන් ගත්තා. ඉතින් ආස්වාද ප්‍රසවාස බලන්න ඕනේ කියලා හිතුවේ නෑ. අර විදියට සිත යොමු කරනකොට පෙනෙන්නේ ආස්වාද ප්‍රස. අන්නේ ඒ මට්ටමේ ඉන්නකොට සිතට ගලා එන නානා අදහස් එන්න පුළුවන්. දැන් කොහොමද සඳුද පන්තිය තියයිද නැද්ද දන්නේ? ඔය නොයෙක් ඒවා එන්න පුළුවන්. ඒව එනකොට ඒ අවස්ථාවේ ඒ ගැන තමාගේ සිතුවිල්ල ඒක අහවල් එකයි. මේ මොකද්ද? ලෝභ සිතයි. ඒකට මගේ බලාපොරොත්තු තියෙනවා ආදී වශයෙන් මෙනි මනසිකාරය යොදන. ඒ කියන්නේ ඒකයි මේ එක එක අඳුරනවා. මේ අහවල් සිත නිසයි මේ හැඟීම ආවේ. මේ අහවල් සිත නිසයි මේ හැඟීම. ඒකට හැඟීම අස්සෙන් තමාගේ සිතේ තියෙන ක්ලේශේ මොකද්ද කියලා තෝරගෙන ඒ විදිහට තීරණය කරපුවාම හරි. අන්න ඒකයි කරන්නේ. ඕකට කියන්නේ ආනාපාන සතිය කියලා. කිව්වේ මොකද? ඒ යාගේ සිත පවතින්නේ ආනාපාන ස්පර්ශ. ඒකයි. හොඳයි ඔය විදිහට හිතාගෙන දැන් මේ පින්නක් පිණිස කවුරුත් භාවනා කිරීමට සතුටයි ලෑස්තිලා මිසේ සිතා ගන්න අප විසින් මේ කරන්න යන්නා වූ මේ උදාර ක්‍රියාව දිස බලන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අනිත් ස්ථානවලටත් අප අපේ අසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිගෘහිත සියලුම දිවිරාජ සමූහයාද නමින් නැසීමේ පල්ලෝගේ මව්පියාදී ඥාති වර්ගයාද භූත පින්නතුන්ද ලෝ සතුන්ද අපේ මේ උදාර ක්‍රියාවට සහකාරය වෙත්වා අප පුරන්නා වූ මේ ධර්ම ශක්තිය ඒ සමටමත් අපටත් එකසේ නිවන් අවබෝධයේ හේතු වේවා යන්න හිත ඇති කරගෙන සාදු කියලා දැන් කවුරුත් භාවනා පටන් ගන්නවා.